ඊළඟට ලසන් තලවි කියන මෙතුමාට ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. මුලස්සන අරුණගරු මන්තිතුමනි, අද මෝටර් වාහන ආඥා පනත යටතේ රෙගුලාසියක් අද ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ රෙගුලාසිය තුලින් විශේෂයෙන්ම අපේ රටේ ශීඝ්‍රගාමි බස් සේවය, එහෙම නැත්නම් අන්තර්පලාත් බස් වලට නවාතැන්, ඒ කියන්නේ බස් නැවතුම් පොළවල් සඳහා මේ වන විට අපේ රටේ සංඥාවක් සලකුණක් නැහැ. සාමාන්‍යයෙන් බස් නැවතුම් පොළවල් වලම තමා මේ බස් රථ නවත්තන්නේ. ඒ අනුව අද මේ ගේන රෙගුලාසිය තුලින් විශේෂයෙන්ම ශීඝ්‍රගාමි බස් රථ නතර කරන්න පුළුවන් බස් නැවතුම් පොළවල් සලකුණු කිරීම සඳහා ඒ ලකුණ හඳුන්වා දීම තමයි මේ රෙගුලාසියෙන් සිද්ධ වෙන්නේ. අද පාර්ලිමේන්තුවේ අපි කතා කරන්නේ ඒ පිළිබඳව. විශේෂයෙන්ම මම හිතන්නේ අපි සමස්ත රටේ ප්‍රවාහන පද්ධතිය, ප්‍රවාහන සේවය පිළිබඳව කතා කරපුවහම අපේ රටේ සමස්ත පොදු ප්‍රවාහනය නිසා රටට සිදුවන දායකත්වය, වැදගත්කම, මේ අනාදී සියලුම දේවල් දිහා බලපුවාම මේ අද ඉදිරිපත් කරනු ලබන රෙගුලාසිය මං හිතන්නේ 100.00 ගානක වැදගත්කමක් තමයි විශේෂින්ම තිබෙන්නේ. වර්තමානයේ පවතින ප්‍රවාහන පද්ධතියට, පොදු ප්‍රවාහනයට මෙවැනි එක් සලකුණක් යෙදීම තුළින් පමණක් විසඳුම් හොයාගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 70-80 දශකයේ අපේ රටේ මුළු ජනගහනයෙන් 90-80 පොදු ප්‍රවාහන සේවය තුළ ඉඳලා අද වන විට අවසානයේ 40%කට ආසන්න ප්‍රමාණයකට මහජනතාව පොදු ප්‍රවාහනය පාවිච්චි කිරීම මට්ටමට අඩු වෙලා තිබෙනවා. මේක එක් පැත්තකින් හිතයි, හොඳයි, දියුණුයි, දියුණුවක් කියලා. හැමෝටම වාහන තියෙනවා, මෝටර් සයිකල් තියෙනවා. නමුත් අපේ රටේ ඇතිවෙන මාර්ග තදබදේ, ඇතිවන රිය අනතුරු පිළිබඳව සහ මේ නිසා රටට ආර්ථිකයක් විදියට සිදුවන තත්ත්වයන් දිහා බලපුවාම අපිට මේ 40%ක අඩුවීම මොනම ආකාරයකටවත් අපිට සාධාරණීකරණය කරන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැහැ. එම නිසා ජනතාව පොදු ප්‍රවාහණයෙන් ඈත්වීම රටේ දියුණුවක් හෝ සංවර්ධනයක් විදිහට අපිට දකින්න පුළුවන්කමක් නැහැ. රටේ ප්‍රශ්නයක් විදිහට තමයි අපි මේ පිළිබඳව දැකිය යුතුවන්නේ. එම නිසා විශේෂයෙන්ම සමස්තයක් විදිහට මේ පොදු ප්‍රවාහන සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයක අද අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. එක ප්‍රශ්නයක් විතරක් විසඳලා බස් ටිකක් ගෙනහලා දාලා ඒ වගේ මෝටර වන ආඥා පනතේ සලකුණක් හඳුන්වා දීලා මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ අදගෙන ආපු රෙගුලාසිය තුලින් ප්‍රායෝගිකව සිද්ධ වෙනදී දැන් අපි දන්නවා දුරගමන් සේවා තියෙනවා. දැන් මගේ ප්‍රදේශය උපන් ප්‍රදේශයේ ගත්තොත් නිට්ටඹු. දැන් අද නිට්ටඹු කොළඹ බස් රථ තිබෙනවා. හැබැයි නිට්ටඹුවට යන අය වැඩි කැමැත්තක් දක්වන්නේ ත්‍රිකුණාමලයේ, අනුරාධපුර, අම්පාර, නුවර මේ බස්වල ගිහලා නිට්ටඹුවෙන් බහිනවා. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? කොළඹ නිට්ටඹුව බස් රථේ පැයකමාරක් දෙකක් යනවා. අර දුරගමන් සේවයේ බස් එකක ගියොත් හිටගෙන හරි ගිහිල්ලා නිට්ටඹුවෙන් විනාඩි 45කින් විතර බහින්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට දැන් මේ සලකුණ යොදවන්න කියලා මුලින්ම ප්‍රශ්නේ ආවේ අර කෙටිගමන් දුර බස් රථ හිමියෝ මාර්ග අධිකාරීන් වලට කිව්වා මේ දුරගමන් වල අය අපේ සෙනග ටික ගෙනියනවා, ඒ හින්දා මේකට නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න සලකුණක් නැහැ. ඒ හින්දා මේ සලකුණ දැන් නීතිගත කරලා වෙනත් බස් නැවතුම් පොළවල් වල බස් නතර කළොත් දඩ ගහන්න පුළුවන් මට්ටමකට එනවා. දැන් මේක තමයි විසඳුම. දැන් මේකෙන් එක් පැත්තකින් අර විනාඩි 45කින් විතර නිට්ටඹුවට ගිය මගී ජනතාවට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හැබැයි මේකේ තවත් පැත්තක් තිබෙනවා. අර අම්පාර කුරුණෑගල බස් රථයේ ඉන්න අයටත් මේ නිට්ටඹුවට ගිහිල්ලා බහින අය නිසා විශාල අපහසුතාවයකටත් අනිවාර්යෙන්ම ලක් වෙනවා. ඉතින් ඒ නිසා මෙහිදී මම ඒකයි කිව්වේ මේ එක දෙයක් විතරක් කරලා මේ ප්‍රශ්නේ විසඳුම හොයන්න බෑ. දැන් එතකොට අපි කළ යුතු වන්නේ මේ මගියාට මුලින්ම අපි මගියා පිළිබඳව සිටිය යුතු වන්නේ ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕන මගියාට. එතකොට මගියාට අපි ප්‍රවාහන පද්ධතිය දියුණු වෙන්න ඕනේ. කෙටි දුර බාධාවක නිට්ටඹුවට යන බස් එකේ ගියත් පැයකින් නිට්ටඹුවට යන්න, අර අනුරාධපුරයේ නුවර බස් එකේ ගියත් පැයකින් නිට්ටඹුවට යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කළොත් පමණයි ප්‍රායෝගිකව මගී ජනතාවට සේවයක් සිද්ධ වෙන්නේ. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ඒ හින්දා අද මේ ගේන රෙගුලාසිය ගේන නීතිය හොඳයි. හැබැයි ප්‍රායෝගිකව මොනම ආකාරයකටවත් ජනතාවට මෙයින් සේවයක් සිද්ධ වෙන්නේ නැහැ කියන තැන අවබෝධ කරගෙන අපි මේ පාර්ලිමේන්තුව තුළ මේවා සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද තව එක කරුණක් කියන්න ඕන, විශේෂයෙන්ම අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිය ඇති වුණා. දැන් මේ අධිවේගී මාර්ග පද්ධතිය නිසා ඒ අධිවේගී මාර්ගවල බස් රථ සේවය ආරම්භ කළා. දැන් අද මේකේ විශාල වශයෙන් මගී ජනතාවට යම් ප්‍රශ්නකාරී විශාල තත්ත්වයන් සිද්ධ වෙනවා. දැන් අපේ රටේ බස් ගාස්තුව තීරණය කරන ජාතික ගමනාගමන කමිෂන් සභාව. එතකොට බස් ගාස්තුව සාමාන්‍ය බස් රථ සඳහා සහ අර්ධ සුපෝගභෝගී බස් රථ සඳහා කියලා ඒ බස් ගාස්තුව තීරණය කරනවා. තීරණය කරලා ඒකෙන් 2% හරක්කෝ, ඒ කියන්නේ දෙගුණයක් වැඩියෙන් 3% වැඩියෙන් අධිවේගී මාර්ගවලට ගාන අය කරනවා. දැන් අධිවේගී මාර්ගවල සාමාන්‍යයෙන් මෝටර් සයිකලයක් යන්න බෑ. ඒක ලෝකේ කොහෙවත් යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්න අවශ්‍ය නැහැ. යන්න බෑ ඒක. තීරෝද රථයකට යන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බයිසිකලයකට යන්න බෑ. පයින් යන්නත් බෑ. එතකොට දුගී දුප්පත් මිනිහට අධිවේගී මාර්ගයේ මොනම ආකාරයකටවත් යන්න පුළුවන්කමක් නැහැ. සාමාන්‍යයෙන් අඩු ආදායම් ලාභීන් තමයි අර වාහන සියල්ලක්ම පාවිච්චි කරන්නේ. නමුත් අධිසුපෝගභෝගී බස් රථයේ සාමාන්‍ය ගානට වඩා 3% සහ 2.5% වැඩි ප්‍රමාණයකින් මුදල් අය කිරීමක් සිද්ධ කරනවා. දැන් මේකේ පාලනයක් නැහැ.
ගරු අමාත්‍යතුමනි, ඔතන විනාඩි 2ක කාලයක් තියෙනවා.
පාලනයක් නැහැ. එම නිසා විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ග පද්ධතියේ බස් රථ මනා කළමනාකාරීත්වයකින් පාලනය කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම තිබෙනවා. පරිපාලනය ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේම බස් ගාස්තු සම්බන්ධයෙනුත් විශේෂයෙන්ම මේ පිළිබඳව දැනට වඩා ජනතාවට සේවයක් ලැබෙන පරිදි අර්ධ සුපෝගභෝගී බස් රථ සේවයක් මේ අධිවේගී මාර්ගවල ආරම්භ කරන්න පටන් ගන්න පුළුවන්. දැන් අර්ධ සුපෝගභෝගී බස් රථ පමණක් නෙමෙයි, දැන් උදාහරණයක් විදිහට වන්දනාව යන බස්වලට අධිවේගී මාර්ගය යන්න දෙනවා. ඒ වන්දනාව යන බස්වල යන්නේ සුපෝගභෝගී බස් රථ නෙමෙයි, සාමාන්‍ය බස්වලටම. ඉතින් එම නිසා විශේෂයෙන්ම ජනතාවට අඩුවෙන් මුදලක් වැය කරලා ප්‍රවාහන පහසුකම් ලැබෙන පරිදි මේ අධිවේගී මාර්ග පද්ධතියවලත් අර්ධ සුපෝගභෝගී සේවයක් ආරම්භ කිරීම අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකයි කියන එකයි අපි විශේෂයෙන්ම දකින්නේ. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි මේ අද මේ රෙගුලාසියක් විදිහට ගේනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය සඳහා විශේෂිත ප්‍රතිපත්තින් මාලාවක් අනිවාර්යෙන්ම දැනට හඳුන්වා දීලා තිබෙනවා. ඒ නිසා වර්තමාන අමාත්‍යතුමා මහින්ද අමරවීර අමාත්‍යතුමා, දක්ෂ අමාත්‍යවරේ, මේ දක්වා එතුමාට ලැබුණු සෑම අමාත්‍යංශයක් ඒ රටට හිතවාදී විදිහට කටයුතු කරපු අමාත්‍යවරේ, ඒ වගේම දක්ෂ රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් අපේ සීබි රත්නායක මහත්මයා, දිනු නමරුගම මහත්මයා ඇතුළු මේ සියලුම දෙනාට මං හිතන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් ශේෂ්ත්‍රයක් විදිහට මේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. අපි අපේ සම්පූර්ණයෙන්ම සහයෝගය දායකත්වයේ ඒ අයත් ලබා දෙනවා කියන එක සඳහන් කරමින් අපි මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන් එක් කරුණක් පිළිබඳව පමණක් නෙමෙයි සමස්ත ප්‍රතිපත්තිය සමස්ත වැඩපිළිවෙල සම්බන්ධයෙන්ම කඩිනම් වැඩපිළිවෙලක් අපි මේ පාර්ලිමේන්තුවට ගෙනහන සාකච්ඡා කරලා පොදු මගියාට යහපතක් වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමු කියන ආරාධනය ඇතුව මා නිහඬ වෙනවා ස්තුතියි.
ඔබ සුදී එමතුමනි ඊළඟට නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වෙන නියෝගය පිළිබඳව අලගෙවන්න මැතුමත් කිව්වා මේක එතරම් වැඩක් වෙන වැඩක් නෙවෙයි කියලා. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් වැඩි අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් අලුත් කැබිනට් ඇමතිවරයාටත් රාජ්‍ය අමතුරු දෙන්නටත් අපි සුබපතනවා වැඩට කටයුතු කරගෙන යන්නට. ඔබතුමා දකින්න ඇති ඊයේ දිනේ වාර්තා වුණා රියානතුරක් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ධාවනය වෙන බස් රථයක් කන්තලේ 18 කණුව ප්‍රදේශයේදී 85 ප්‍රදේශයේදී අනතුරකට ලක් වුණා. මම මේ අනතුර ගැන කතා කරන්නේ ගරු මොළසර මන්ත්‍රීතුමනි, ඒ අනතුර වාර්තා කරන්න ගියපු සිරස සහ දෙරණ මාධ්‍යවේදීන්ට යම් පුද්ගලයෝ කණ්ඩායමක් කළ තර්ජනය කළා. ඒ අය හිටපු අමාත්‍යවරියක් වන නැගෙන පළාත් සභාවේ ආර්යවති ගලප්පත්ති මහත්මියගේ පුත්‍රයා සහ ඒ හිතවතුන් කියලා වාර්තා කරා මාධ්‍ය විසින්. අන්න හරි, සුසන්ත ගලප්පත්ති. එතුමා දන්නේ විස්තරේ. දැන් මම මේක කියන්නේ මේ බස් රථයට ධාවනය කිරීම සඳහා ධාවන බලපත්‍ර නැහැ කියලා කියනවා. මේක ඒ ප්‍රදේශ ජනතාවට රහසක් නෙමෙයි. මේ වර්ගයේ බස් රථ 7ක් මේ ගලප්පත්ති මහත්මිය විසින් තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා ත්‍රිකුණාමලයේ සිට නුවරටත් ත්‍රිකුණාමලයේ සිට තංගල්ලටත් ත්‍රිකුණාමලයේ සිට කොළඹටත් ධාවනය කරනවා. ඒ බලපත්‍ර නොමැතිව ධාවනය වන බස් රථ අතරින් EPND 165 කියන බස් රථය තමයි අනතුරු ලක් කරලා තිබෙලක් වෙලා තිබෙන්නේ. මේ පිළිබඳව ත්‍රිංකොමලි ඩිස්ත්‍රික් ප්‍රයිවේට් බස් ගැරන්ටි කම්පැනි ලිමිටඩ් කියන ආයතනය අපට දැනුම් දුන්නාට පස්සේදී 2017 දෙසැම්බර් මාසේ 6 වෙනිදා එවකට හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපා සිල්වා මැතිතුමාට අපි ඒ සියලු විස්තර දැනුම් දීලා තිබෙන්නේ. ඒ ධාවන බලපත් නොමැතිව ධාවනය වෙන බස් රථ මොනවාද, ඒවා ධාවන කල්සරන් මොනවාද කියන එක පිළිබඳව අපි එතුමාට දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම අපට වාර්තා කරපු ඒ සභාපතිවරයා විසින් තවත් අංශ ගණනාවක් දැනුවත් කළා තිබෙනවා. නමුත් තවමත් බලපත්‍රයක් නැහැ. ඉතින් මෙහෙම තමයි දේශපාලන බලය පාවිච්චි කරලා මේ අය පාරවල් තමන්ගේ අයිතිල අරගෙන තිබෙන්නේ. ඒ වගේම ගරු මුලාසන මන්ත්‍රීතුමනි, ඔබතුමා දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ, අත්‍තරම තුමා දේශපාලනය කරන්න පටන් ගත්තට පස්සේදී රාජ්‍ය ආයතනයකට ගියා නම් ගියපු පළවෙනි ආයතනය තමයි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව. ඒ නිසා මම කැමති මේ වෙලාවේ RMA නිලධාරීන්ගෙන් සහ ඒ බාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න, ගෝඨාභය රාජපක්ෂ මහතාය ගියපු ගමනේ ගරුත්වය තියන්නවත් ඒ පිළිබඳව සලකලවත් එහි සිදුවෙන සමහර වංචා දූෂණ නතර කරන්න පියවර ගන්නය කියලා. දැන් මේ මගේ අතේ තියෙන්නේ අපේ රටේ ජනතාවට රුපියල් 1700කට ලබා දෙන ස්මාර්ට් ඩ්‍රයිවිං ලයිසන් එක. මේකට කියන ස්මාර්ට් ඩ්‍රයිවිං ලයිසන් කියලා තමයි කියන්නේ. 2009 මේ ව්‍යාපෘති හඳුන්ලා දුන්නේ. අවුරුදු 7ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. මේ ලයිසන් එක දෙනකොට රුපියල් 1700ක් රියදුරෙක්ගෙන් ගන්නවා, පුරවැසියෙක්ගෙන් ගන්නවා. ඒකෙන් රුපියල් 360යි රජයට අයිති වෙන්නේ. රුපියල් 1340ක්ම යන්නේ මේක මුද්‍රණය කරන පුද්ගලික සමාගමට. රජයත් එක්ක මේගොල්ලෝ ගිවිසුමක ඉන්නවා. මොකද්ද? 2009 ඉඳන් 2006 2016 මාර්තු දක්වා අවුරුදු 7 අවසන් වෙනකොට ඒ අය විසින් මේ අලුත් ඩ්‍රයිවර් ලයිසන් එක මුද්‍රණය කරන්න අදාළ කරන උපකරණ රජයට බාර දෙන්නට ඕනේ. ඒ වගේම මේ අවුරුදු 7 ඇතුළතදී නිලධාරීන් පුහුණු කරලා ඒ තාක්ෂණය අපිට ලබා දෙන්නට ඕනේ. ඒ වගේම මේ ලයිසන් එකත් එක්ක සම්බන්ධයි යම් රියදුරෙක් වරදක් කරනවා නම් ලකුණු කැපෙන සිස්ටම් එකක් තියෙනවා. මේකට කියව අභිවෘද්ධතා ක්‍රමය කියලා. ඒ ක්‍රමය අනුව මේ සඳහා අවශ්‍ය කරන උපකරණ ප්‍රමාණය පොලිසියට ලබා දෙන්නත් ඕනි. අවුරුදු 7ක් ගියා. 2016 මාර්තු මාසෙ මේක අවසන් වෙන නියමිත වෙලා තිබුණා. මොකද කළේ? අවුරුද්දෙන් අවුරුද්ද ඒ ටෙන්ඩර් එක දික් කළා. 2017 මාර්තු දක්වා දික් කරා. 2018 මාර්තු දක්වා දික් කරා. 2019 මාර්තු දක්වා දික් කළා. ආය ඒ මාර්තු ඉඳන් 2019 සැප්තැම්බර් දක්වා දික් කළා. දැන් තව මාසයකට දික් කරනවා. කාටද මේ යන්නේ? මෙට්‍රෝපොලිටන් සමාගමට. ඒ මේ ඩ්‍රයිවිං ලයිසන් එකකින් රුපියල් 1340ක් ඒ සමාගමට යනවා. ආණ්ඩුවට හම්බෙනවා නම් කමක් නැහැ. 308 ආණ්ඩුවට හම්බෙන්නේ. ඊළඟට ගිවිසුම ගහනකොට මොකද තිබුණේ? මාසයකට ඩ්‍රයිවිං ලයිසන් 20500ක් මුද්‍රණය තමයි ඒගොල්ලෝ ගිවිසුම් ගත උනේ. 20500යි. ඒ අනුව මාසයකට මේ ආයතන ලැබෙන රුපියල් මිලියන 30යි. අවුරුද්දක රුපියල් මිලියන 362යි. අවුරුදු 7ම ගියත් මේගොල්ලන්ට එන්න නියමිත ප්‍රමාණය මිලියන 2532යි. හැබැයි ගරු මුල්ලසන මන්ත්‍රීතුමනි මේක මෙහෙම නෙවෙයි උනේ. 20500ක් නෙමෙයි මුද්‍රණය වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් වෙනකොට RMV එකේ මේ ඩ්‍රයිවිං ලයිසන් මුද්‍රණය වෙනවා මාසෙකට 92000ක් විතර. අපි දල වශයෙන් හිතමු 60000ක් කියලා. මේ අය අවුරුදු 7 අවසන් වෙනකොට ගත්ත ආදායම රුපියල් මිලියන 6120.93යි. මිලියන 6120.93ක් ගත්තා. ඒ කියන්නේ දල වශයෙන් මාසෙකට රුපියල් මිලියන 30ක් ආදායම ගන්න නියමිතව තිබුණු සමාගම මාසෙකට රුපියල් මිලියන 73ක් ගත්ත අපේ රටේ ජනතාවගේ. අවුරුද්දකට මිලියන 382ක් ගන්න තිබුණු සමාගම අවුරුද්දකට මිලියන 875ක් ගත්තා. අවුරුදු 4 මිලියන 2522ක් ගන්න තිබුණු ආයතනය මිලියන 6120ක් ගත්තා. මෙහෙම තිබියදීත් අවුරුදු 7 අවසන් වෙලා අපේ නිලධාරීන් පුහුණු කරලත් නැහැ, පොලිසියට උපකරණ දීලත් නැහැ. ඒ වගේම ඒගොල්ලෝ ගිවිසුමෙන් බැඳෙනවා අපේ රටේ මේ ප්‍රවාහන බලපත් නිකුත් කරන අපේ ප්‍රාදේශීය ආයතන 25 ඔන්ලයින් කරන්න. ඒක කළෙත් නැහැ. කළේ 9යි. 16ක් ඉතුරුලා තියෙනවා. එහෙම තිබියදී මේක අවුරුද්දෙන් අවුරුද්ද දික් කළා. අවුරුද්දෙන් අවුරුද්ද දික් කළා. හැමදාම ඇමතුමනි ඔබතුමාලා දැනගන්න මේක වෙන්නේ මොකක්ද දන්නවද? ටෙන්ඩර් එක ඉවර වෙන්න මාස දෙකක් විතර තියලා. සමහර මාස දෙකකටත් අඩු කාලෙකදී අවිල්ලා නිලධාරීන් කීප දෙනෙක් කියනවා මේක දික් කරන්න ඕන නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් දෙන්න විදියක් නැහැ. හොඳට හොයලා බලන්න. ඕක තමයි හැමදාම කරේ. කරලා කැබිනට් මණ්ඩලයට ගිහලා පත්‍රිකාවක් දානවා. දැන් මේක නතර කළොත් එහෙම මහා අපරාධයක් සිද්ධ වෙන්නේ. ඩ්‍රයිවිං ලයිසන් දෙන්න විදියක් නැති වෙනවා. රටම අවුලකට පත් වෙනවා. ඒ නිසා මේක දික් කරමු කියලා. හොයලා බලන්න 2016 ඉඳලා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මම මේ වෙලාවේ නම කියන්නේ නැහැ. එක නිලධාරියෙක් ඉන්නවා මේ මෙට්‍රෝපොලිටන් සමාගමත් එක්ක දිගටම ගනුදෙනුව කරන කෙනෙක්. ඒ කියන්නේ ගරු මොලස්තර මන්ත්‍රීතුමනි ආයතනයකට අවුරුද්දකට රුපියල් මිලියන 1000ක ආදායමක් ලැබෙනවා නම් ඒයින් කොටසක් ගන්න කෙනෙක් මේ වෙනුවෙන් පිනේ දින එක ඇත්තර පුදුම වෙන දෙයක් නෙමෙයි. ඔව් එමතුමා.
ඔබතුමාගේ දැන ගැනීමට මම කියන්නේ ඔබතුමා කියපු කාරණේ හරි. ඒ කාරණා නිවැරදි. මේ වෙනකොට අර ඔබතුමා කියපු විදිහටම දෙසැම්බර් 31 වෙනිදා විතරම දැනුම් දීපු නිසා මාස 6කට පමණක් දීර්ඝ කරලා දැන් ටෙන්ඩර් එක ඕපන් කරලා තියෙනවා. ඔබතුමාගේ දැන ගැනීමට.
ඔව්. දැන් කලින් නම් තිබුණේ මේක BOT ක්‍රමයට. Build Operation and Transfer. හැබැයි දැන් මේක වෙනස් කරනවා BOO ක්‍රමයට. හැබැයි එමතුමා මේක තිබුණේ මෙහෙම නෙමෙයි. ඒ කියන්නේ අවුරුදු 7ක් යනකොට මේ අය අපිව පුරුදු කරලා තාක්ෂණය ගෙනා ගන්න එහෙම රයිට්. 2009 තාක්ෂණ නැහැ කියලා අපි පිළිගමු.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
තාක්ෂණේ නැති එක අපි ගන්න මේක තමයි ක්‍රමේ. හැබැයි දැන් මේක ගෙනහලා රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රශ්න කරනකොට ඒ නිලධාරීන් දිගටම ඉන්නේ නෑ මේ තාක්ෂණය අපිට ගන්න බෑ කියන මතේ. මම ඇහුවා නිලමනුගම රාජ්‍ය අමාත්‍යතුමනි, මම ඇහුවා ඇත්තටම ඒ නිලධාරියාගෙන් ඔයා වැඩ කරන්නේ මෙට්‍රෝපොලිටන් එකටද නැත්නම් ආණ්ඩුව වෙනුවෙන්ද රජය වෙනුවෙන්ද කියලා. උත්තර නැති වුණා. මෙහෙම කීප දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. ඒ නිසා අපේ මම කියන්නේ මේකේ තියෙන ස්මාර්ට් එක මොකද්ද? මෙවැනි කාඩ් රුපියල් 200 බැංකුවලින් දෙනවා. හැබැයි අපේ සාමාන්‍ය පුරවැසියෙක් රුපියල් 1700ක් ගෙවනවා මේ වෙනුවෙන්. ඒ රජයටත් නෙවෙයි ගෙවන්නේ. මෙට්‍රෝපොලිටන් බෝසත් කරනවා. හරිනම් මේ ආයතනය බ්ලැක් ලිස්ට් කරන්නට ඕනේ. ඔය RMV එකේ ඊ මොනිටරින් ව්‍යාපෘතිය කරන්න බාරගත්ත මේ සමාගම ඊ මොනිටරින් එක හරියට කරෙත් නැහැ. නිසා මේක ඇතුළ සිදු වෙන මාෆියාව නතර කරන්නනේ මම සතුරු නම් මහින්ද අපරණ ඇමතුමා පත් වුණාට පස්සේ එතුමා කිව්වා මේක නතර කරනවා කියලා. නමුත් මේක දිගටම ඔබතුමාලට කොලේ වහලා අරගෙන යන සිස්ටම් එකක් ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම මගේ කාලය අවසන් නිසා මම කියන අඩු ගානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතනට පය ගහපේ ගරුත්වයත් ආරක්ෂා කරන්නට. සම මේ ව්‍යාපෘතිය වහාම සමාලෝචනය කරලා මේක පිටිපස්සෙ ඉන්නේ කවුද? සමහර ඔය ටෙන්ඩර් කමිටු වල ඉන්න අය බැලුවට පස්සේ ඕන් වැටුප් ලබා ගන්න කොහෙන්ද කියලා හොයන්න පුළුවන්. එසම මේ පිළිබඳව කරුණු විමර්ශනය කරලා අපේ රටේ ජනතාවට හරිනම් මම කියන්නේ මේකට ගියපු ඇත්ත ගන්න බලලා ඉතුරු ටික ජනතාවට බෙදන්නට ඕනේ. මේ ඩ්‍රයිවිං ලයිසන් එක රිනියු කරනකොට ඔය 1700 ගන්නවා. එතකොටත් 1700 ගන්නවා. එසම කරු මොළසර මන්ත්‍රීතුමනි මේ පිළිබඳ හොයලා බලලා මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් කරන්න කියන එක මම මෙලොව කියන්න කැමතියි.
වසුදේය ඊළඟට ආනන්ද අලුත්ගමගේ මැතිතුමනි ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ සභාපතිතුමනි විනාඩි 10ක් කියලා තමයි ඉස්සෙල්ලා.
මේකේ තියෙන විනාඩි 5යි.
මුලාසනේ ගරු සභාපතිතුමනි මෝටර රථ ආච්චා පනත යටතේ නිමයන් පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී කෙටියෙන් වූ ආශ්‍රව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම විනාඩි 10ක් වැනි කාලයක් බලාපොරොත්තු වුණත් විනාඩි 5ක හෝ කාලේ ලැබීම පිළිබඳව ඉතා වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මහාමාර්ගයේ දාවෙන වෙන බස් රථ සහ රේල්වේ මාර්ග තුල ධාවනය කරන දුම්රිය පිළිබඳව කතා කිරීමේදී මං හිතන්නේ මේ ආයතන දෙකම පාඩු ලබන තත්වෙට යන ආයතන දෙකක් වුණත් මං හිතන්නේ ඉතා උවමනාවෙන් මේ කාරණා පිළිබඳව රාජ්‍ය පාලනයේ විශේෂයෙන්ම අමාත්‍යතුමන්ලා සහ රාජ්‍ය නිලධාරීන් හරියට කළමනාකරණය කරගෙන මේ ආයතන නඩත්තු කරනවා නම් අවිතන්නේ පාඩු නොලබා යාමේ හැකියාව තියෙනවා. අද දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් ප්‍රමාණය ගත්තොත් කැලෑ බිහිවෙච්ච ඉඩම් ප්‍රමාණය ගත්තොත් මං හිතන්නේ ඉතා වෙළඳ වටිනාකමක් ඇති මේ ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් හැටියට පත් කරගන්නවා නම් යම් කිසි ක්‍රමවේදයකට බදුපදනම් මත හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තකට ඉතා නීතියානුකූලව දෙන්න පුළුවන් ආකාරයක් හදාගන්න ඕන නම් මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ දුම්රිය මාර්ගික ගියොත් මේ රටේ විශාල යකඩ ප්‍රමාණයක් දිරමින් පවතින දුම්රිය මැදිරි සහ දුම්රිය පීලි සහ අනිකුත් උපාංග විශාල ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඉතා වටිනා දේපොලක් අද දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති තිබේදී විනාශයට පත් වෙනවා. ඒ වගේම ලංගමයට අයිති ලංගම ඩිපෝල්ට පැරණි කාලේ මං හිතන්නේ ඉඩම් රටේ ඕනතරම් තිබුණ නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් ඩිපෝවට දීලා තියෙනවා. මම උදාහරණයක් ගත්තාම යටිනුවර ඩිපෝවට අක්කර 14ක භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉතා වෙළඳ වටිනාකමක් ඇති මහාමාර්ගයේ අයිනේ අක්කර 14ක ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම යටිනුවර දකුණ ඩිපෝවට අක්කර 10ක ප්‍රමාණ ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඉතා ආර්ථික වටිනාකමක් ඇති මේ ඉඩම් මේ දෙපාර්තමේන්තුවල ප්‍රවාහන සේවය පණ ගැන්වීම සඳහා ඉතා වැදගත් විදිහට ප්‍රයෝජනයට ගන්නවා නම් මං හිතන්නේ පාඩු නොලබා මේ ආයතන යාමට ඉඩ හැකියාව තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව ගරු අමාත්‍යතුමාගෙත් විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිවරයා හැටියට අපේ දිළුම් වමනුගොන් මැතිතුමාට මම පුද්ගලිකව මේ පිළිබඳව එතුමන්ට දැන්නුව මං හිතන්නේ එතුමන්ලා ඉතා ක්‍රියාකාරී ඇමතිවරුන් හැටියට මේ පිළිබඳව විශේෂ කොට සලකලා ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල මෙහෙවරක් කරයි කියන විශ්වාසය තියෙනවා. එහෙත් මම හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණය මේ මාසයකට
ගරු මන්තුබනේ ඔබතුමාට තව විනාඩියක කාලයක් තියෙනවා.
වැනි කෙටි කාලයක් තමයි ඉතුරු වෙලා ඇත්තේ. මං හිතන්නේ මේ පනත් කොච්චර සංශෝධනය කරත් මං හිතන්නේ ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ආණ්ඩුවකට තමයි හැකියාව ලැබෙන්නේ. එනිසා මේ පනත තුලින් ප්‍රවාහන පද්ධතිය ඉතා නිවැරදිව පවත්වලා ලාභ ලබන ආයතනයක් හැටියට පවත්වාගෙන යාමට එන රජයට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බවසුති මන්ත්‍රමණී ඊළඟට සර්වභවන් මන්ත්‍රමන් ඔබතුමාන්ට විනාඩි 11ක කාලයක් තියෙනවා.
தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, பல விடயங்கள் பற்றி பேச வேண்டி இருந்தது. ஒன்று நமது போக்குவரத்து சம்பந்தமானதும், காணாமல் போனோர், தமிழ் புறக்கணிப்பு. ஆனால் என்னுடைய நேரம் நன்றாக வெட்டப்பட்டு விட்டது. எனவே போக்குவரத்தை பற்றி பின்பு கதைக்கலாம். இந்த காணாமல் போனோர் சம்பந்தமாக நாங்கள் திரும்ப திரும்ப விடயங்களை பேசியும் எந்த விதமான ஒரு ஆக்கபூர்வமான பதில் இல்லை. அங்கே காணாமல் போனோரது சொந்தங்கள் பந்தங்கள் எல்லாம் தாங்க முடியாத வழிகளுடன் ஓடிக்கொண்டிருக்கின்றார்கள். இது சம்பந்தமாக நான் இங்கே பதிய வேண்டியது எங்களுடைய கடமை. காணாமலாக்கப்பட்டோரை தேடித்தரும்படி கோரி நடத்தும் போராட்டம் 1000 நாட்களை தாண்டி மேலும் மாதங்களால் விரிவடைந்து செல்லும் இக்கால பகுதியில் காணாமல் ஆக்கப்பட்டோர் என எவரும் இல்லை எனவும், அப்படி யாராவது காணாமல் ஆக்கப்பட்டிருந்தால் அவர்கள் புலிகளால் கடத்தி செல்லப்பட்டவர்களாக இருக்கக்கூடும் எனவும், அவர்கள் இறந்திருக்கலாம் எனவும் ஜனாதிபதியால் கருத்து வெளியிடப்பட்டிருந்தது. அதையடுத்து சில நாட்களில் அமைச்சர் விமல் வீரவன்ச அவர்கள் காணாமல் போனோர் எவரும் இல்லை எனவும், காணாமல் போனோர் தொடர்பாக பொறுப்பு கூற வேண்டிய தேவை ராஜபக்சக்களுக்கு இல்லை எனவும், தேவையானால் காணாமல் போனோரை மண்ணுக்குள் போய் தேடும்படி திமிர்த்தனமான முறையில் கருத்து வெளியிட்டிருந்தார். வீரவன்ச அவர்கள் காணாமல் போனோர் இறந்துவிட்டார்கள் எனவும், மண்ணுக்குள் தான் அவர்களை தேட வேண்டும் எனவும் திட்டவட்டமாக கூறும் நிலையில் காணாமல் போனவர்கள் கொல்லப்பட்டு மண்ணுக்குள் புதைக்கப்பட்டு விட்டனர் என்ற கருத்து வெளிப்படுத்தப்படுகிறது. எனவே காணாமல் போனவர்களை கொலை செய்து புதைத்தவர்கள் யார் என்பது நிச்சயமாக விமல் வீரவன் சாவுக்கு தெரிந்திருக்க வேண்டும், அல்லது கொன்று புதைத்தவர்களில் அவரும் ஒருவராக இருக்க வேண்டும். எனவே காணாமல் போனோர் தொடர்பாக பதில் சொல்ல வேண்டியவர்கள் ராஜபக்சர்கள் மட்டுமல்ல, வீரவன்சவும் கூடத்தான் என்பதை வலியுறுத்த விரும்புகிறேன். இலங்கைக்கான ஐக்கிய நாடுகள் சபையின் வதிவிட பிரதிநிதி ஹனசிங் இலங்கையில் இடம்பெற்ற இறுதிப் போரின் போது காணாமல் போனோர் தொடர்பாக கருத்து வெளியிடும் போது காணாமல் போனோருக்கு என்ன நடந்தது என்பதை வெளிப்படுத்த வேண்டிய கடப்பாடு இலங்கை அரசாங்கத்திற்கு உண்டெனவும், அது தொடர்பாக விசாரணைகள் மேற்கொள்ளப்பட வேண்டும் எனவும் ஐக்கிய நாடுகள் சபையும் உலக நாடுகளும் எதிர்பார்க்கின்றன என தெரிவித்திருந்தார். அவர் அண்மையில் காணாமல் போனோர் தொடர்பான விசாரணைகளை நடத்தும் அலுவலக அதிகாரிகளுடன் சந்திப்பை நடத்திய பின்பே இக்கருத்தை வெளியிட்டிருக்கின்றார். கடந்த வாரம் ஜனாதிபதியாலும் அண்மையில் அமைச்சர் விமல் வீரவன்சாவில் வெளியிடப்பட்ட கருத்துக்களுக்கு ஐக்கிய நாடுகள் சபையின் வதிவிட பிரதிநிதியால் வழங்கப்பட்ட பதிலடியே இது என கருத வேண்டியுள்ளது. இவ்வாறு ஜனாதிபதியின் கருத்துக்கு சர்வதேச மட்டத்தில் வலிமையான மறைமுகமான கண்டனங்கள் முன்வைக்கப்பட்ட போதிலும், அமைச்சர் வீரவன்ச காணாமல் போனோரை மண்ணுக்குள் தேடும்படி கூறிய விடயம் முழு சர்வதேசத்தையும் உதாசீனம் செய்வதும், மனிதகுல மனச்சாட்சியை குளிதோண்டி புதைப்பதுமான ஈனமான செயல் என்றே நாம் கருதுகிறோம். இவை வெறும் கிணற்று தவளையின் கூச்சலாக இருந்த போதும் காணாமல் ஆக்கப்பட்டோரின் உறவுகளின் இதயங்களை கீறி கிளிக்கும் கொடூரமான செயல் என்றே அடித்து கூறுகின்றோம். அமைச்சர் விமல் வீரவன்ச எந்த நாட்டின் தீவிர பற்றாளர் என கூறுகிறாரோ, அந்த நாட்டின் சட்டத்திட்டங்களுக்கு விரோதமாக செயற்படும் போலி தேசியவாதி என்பதை பலமுறை நிரூபித்துள்ளார். அண்மையில் மன்னாரில் ஒரு நிறுவனத்தின் பெயர்ப்பலகையில் தமிழுக்கு முதலிடம் கொடுக்கப்பட்டிருந்தமைக்காக அதை திரைநீக்கம் செய்ய மறுத்து பின்பு சிங்களத்தில் முதலிடம் கொடுத்து எழுதப்பட்ட பெயர்ப்பலகையை அந்த இடத்தில் நிறுவி அதை திறந்து வைத்தார். இலங்கை அரசியலமைப்பின்படி இலங்கையில் சிங்களமும் தமிழும் அரச கரும மொழிகள் என்பதும், வடக்கு கிழக்கில் தமிழ் நிர்வாக மொழி என்பதும் ஏற்றுக்கொள்ளப்பட்ட விடயங்களாகும். எனவே வடக்கில் ஒரு நிறுவனத்தின் பெயர்ப்பலகையில் தமிழுக்கு முதலிடம் கொடுத்தமைக்காக பெயர்ப்பலகையை நீக்குவது அப்பட்டமாக அரசியலமைப்பை அவமதிக்கும் செயலாகும். இவர் ஏற்கனவே போலியான கடவுச்சீட்டை பயன்படுத்தினார் என்ற குற்றச்சாட்டில் நீதிமன்றத்தால் கைவிலங்கிடப்பட்டு அழைத்துச் செல்லப்பட்டு விளக்கமறியலில் வைக்கப்பட்டதை மறந்துவிட முடியாது. இந்த போலி தேசியவாதி இலங்கையின் சட்டத்திட்டங்களை பகிரங்கமாகவே இருமுறை மீறியுள்ளார். இவ்வாறு தனது தாய்நாட்டின் சட்டத்திட்டங்களை மதிக்காத இவர் தமிழ் மக்களுக்கு விரோதமான இன வெறி நடவடிக்கைகளை முன்னெடுப்பதன் மூலம் தன்னை சிங்கள மக்களின் வீர நாயகனாக காட்ட முற்படுகின்றார். ஆனால் காணாமல் போனோர் விவகாரம் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையின் தீர்மானத்துக்கு உட்பட்டது என்பதும் அதற்கு இலங்கை அரசு அனுசரணை வழங்கியுள்ளது என்பதும் முக்கியமான விடயங்களாகும். அதை மறுதளிப்பது என்பது சர்வதேசத்துக்கு சவால் விடும் ஒரு முட்டாள்தனமான நடவடிக்கையாகும். அதிகார பீடங்களுக்கு அடிவருடுவதன் மூலம் உள்ளூர் சட்டத்திட்டங்களை மீறிவிட்டு தப்பிவிடலாம். ஆனால் சர்வதேச மட்டத்தில் என்றோ ஒரு நாள் பதில் சொல்லியே ஆக வேண்டும். காணாமல் போன தனது பிள்ளைகளுக்காக ஏங்கும் தாயின் வேதனையை, காணாமல் போன தன் மகனுக்காக துடிக்கும் தந்தையின் ஏக்கத்தை, காணாமல் போன தன் கணவனுக்காக வாழ்வியை இழந்து தவிக்கும் மனைவியின் துயரத்தை உணர முடியாதவர்கள் அரசியல் அதிகாரத்தில் வீற்றிருக்கும் வரை நீதியை தேடுவது அவ்வளவு இலகுவான காரியம் அல்ல. ஆனால் இவர்களினதும் இவர்களை வழிநடத்தும் மத வெறியர்களினதும் இவர்களின் அடிவருடும் இனவெறியர்களினதும் வீர நாயக வேடம் அம்பலப்படுத்தும் போது இவர்கள் சிங்கள மக்களாலேயே விரட்டி அடிக்கப்படுவார்கள். ஏழை அழுத கண்ணீர் கூறிய வாளை ஒக்கும் என தமிழில் ஒரு பழமொழி உண்டு. வலிந்து காணாமலாக்கப்பட்டோரின் உறவுகள் வடிக்கும் கண்ணீர் ஒரு நாள் வாளாக மாறும்போது இவர்கள் அனைவரும் பதில் சொல்லியே ஆக வேண்டும். இது மட்டுமல்ல, இது ஒன்று காணாமல் போனது சம்பந்தமாக. இரண்டாவது, தனி சிங்களத்தில் தான் தேசிய கீதம் பாட வேண்டும். முடித்துவிட்டார்கள். இலங்கையின் தேசிய கீதம் சிங்களத்தில் மட்டும் இசைக்கப்பட்டது. சுதந்திரம் பெற்ற காலத்தில் இருந்து தமிழிலும் சிங்களத்திலும் இசைக்கப்பட்டு வந்த தேசிய கீதம் போர் முனைப்படைந்த காலத்தில் தமிழில் பாடுவது தவிர்க்கப்பட்டது. எனினும் 2015 தொடக்கம் தேசிய கீதம் தமிழிலும் சிங்களத்திலும் பாடப்பட்டு வந்தது குறிப்பிடத்தக்கது. ஆனால் இம்முறை தேசிய கீதம் தமிழில் பாடப்படுவது தவிர்க்கப்பட்டமை திட்டமிட்ட வகையில் தமிழ் மக்களை தொடர்ந்து புறந்தள்ளப்படுவதற்கும் இந்த நாட்டின் ஒரு தேசிய இனம் என்பதை மறுதளிப்பதற்குமான முன்னோட்ட நடவடிக்கையாகவே இதை பார்க்க வேண்டியிருக்கின்றது. ஜனாதிபதி கோத்தபய ராஜபக்சே அவர்கள் பதவியேற்ற பின்பு முகங்கொடுக்கும் முதலாவது தேசிய இனம் தேசிய தினம் இதுவாகும். எனவே அவரது எதிர்கால கொள்கைகள் வேலை திட்டங்கள் என்பன பற்றிய பிரகடனம் அவரது தேசிய தின உரையில் இருக்குமென எதிர்பார்க்கப்பட்டது. அவ்வகையில் தமிழ் மக்களும் சில எதிர்பார்ப்புகளுடன் அவரது உரையை கேட்க காத்திருந்தனர். ஆனாலும் தமிழ் மக்களின் நீண்டகால பிரச்சனையான இனப்பிரச்சனை தொடர்பான தீர்வு தொடர்பாகவோ காணாமல் போனோர் விவகாரம் தொடர்பாகவோ இராணுவத்தினரால் ஆக்கிரமிக்கப்பட்ட தமிழ் மக்களின் காணிகள் விடுவிப்பு தொடர்பாக எதுவும் குறிப்பிடப்படவில்லை. மாறாக தேசிய பாதுகாப்பை போலவே மக்களின் பாதுகாப்பு முக்கியமானது எனவும் பயங்கரவாதத்துக்கே அடிப்படைவாதத்துக்கோ இடமளிக்கப் போவதில்லை என்றும் தமிழ் மக்கள் தங்கள் உரிமைகளுக்காக ஜனநாயக வழியில் குரல் கொடுக்கும் பொழுது அல்லது தமக்கு இழைக்கப்படும் அநீதிகளுக்கு எதிராக ஜனநாயக ரீதியான போராட்டத்தை நடத்தினாலோ அவற்றிற்கு பயங்கரவாதம் என்றும் பிரிவினவாதம் என்றும் பெயர் சூட்டி அவற்றுக்கு எதிரான ஒடுக்குமுறைகளை மேற்கொள்ள ஜனாதிபதி கோத்தபய ராஜபக்சே தயங்க மாட்டார் என்பதற்கு அவர் பாதுகாப்பு செயலாளராக பணியாற்றிய காலத்தில் மேற்கொண்ட நடவடிக்கைகள் மறுக்க முடியாத சாட்சிகளாக உள்ளன. ஜனாதிபதி பதவியேற்று சில மாதங்கள் கடக்கும் முன்பே வடபகுதி எங்கும் ராணுவ சோதனை சாவடிகள் நிறுவி பிரயாணம் செய்யும் தமிழ் மக்களுக்கு அளவுக்கு மீறிய தொல்லைகளை கொடுக்கும் வகையில் இராணுவத்தினரை களமிறக்கியுள்ளனர். போதை வஸ்து கடத்தலை தடுக்கவே இவ்வாறான நடவடிக்கை என்று கூறப்பட்டுள்ள போதும் போதை வஸ்தின் பிரதான மையங்கள் தென்னிலங்கையில் இயங்கி வரும் போது தமிழ் மக்கள் வாழும் பகுதிகளில் சோதனை சாவடிகளை நிறுவி ராணுவ நெருக்கடிகளை கொடுப்பது தமிழ் மக்கள் மீதான ஒடுக்குமுறையின் இன்னொரு வடிவமாகும். ஜனாதிபதி தனது உரையில் தேசிய பாதுகாப்பு போன்றே மக்கள் பாதுகாப்பு முக்கியமானது என குறிப்பிடப்பட்டது. இப்படியான அநீதிகளை தொடர்வதற்கான ஒரு மறை கவசம் என்பது தெளிவாகிறது. எப்படி இருந்த போதிலும் தனிச்சிங்களத்தில் மட்டும் தேசிய கீதத்தை இசைத்தது முதற்கொண்டு ஜனாதிபதி உரையில் குறிப்பிட்ட சில விடயங்கள் வரை தமிழ் மக்கள் மீதான இன ஒடுக்குமுறையை வலுப்படுத்தி தொடர்வதற்கான முன்னறிவித்தல் என்றே நாம் கருதுகிறோம். நாம் ஒரு இலங்கை பிரஜை என்ற வகையில் இன ஒடுக்குமுறையிலான அநீதிகள் கடந்த காலத்தில் அமைதியின்மையையும் இரத்த கலரையையும் இனங்களுக்கிடையேயான கசப்புணர்வையும் ஏற்படுத்தி அந்த நாட்டு Pardon? நிம்மதியான வாழ்வை சீர்குலைத்தன என்பதை இங்கு நினைவூட்ட விரும்புகிறோம். இவற்றினூடாக சிங்கள தமிழ் முஸ்லீம்கள் மக்கள் எவருமே இழப்புகளை தவிர வேறு எந்த பயனையும் பெற்றதில்லை என்பதை அதிகார நோக்கங்களுக்காக இன ஒடுக்குமுறையை ஆயுதமாக கொள்பவர்கள் புரிந்து கொள்ள வேண்டும். ஒவ்வொரு சந்தர்ப்பத்திலும் தமிழ் மக்கள் மீதான அநீதிகளே குழப்பங்களுக்கும் அமைதி குலைவுக்கும் முரண்பாடுகளுக்கும் அந்த முரண்பாடுகள் முற்றிய நிலையில் இரத்த ஆறு ஓடுவதற்கும் காரணமாய் அமைந்தன என்பதை எவரும் மறுத்துவிட முடியாது. அரசும் அரச படைகளும் தமிழ் மக்கள் தங்கள் உரிமைகள் கோரிய சந்தர்ப்பங்களில் எல்லாம் கட்டவிழ்த்து விடப்பட்ட ஆயுத வன்முறைகளுக்கான பதில் தற்பாதுகாப்பு நடவடிக்கைகளே ஒன்று திரண்டு பெரும் போராக வெடித்தன என்பதை நீங்கள் ஏன் உணர மறுக்கின்றீர்கள்? இன்று வலிந்து அப்படியான ஒரு சூழலை அரசு சிறப்பு மேற்கொள்வதற்கான அறிகுறிகளை சிங்களத்தில் மட்டும் தேசிய கீதம் பாடியமையும் ஜனாதிபதி உரையில் தமிழ் மக்களின் பாதுகாப்பு என்ற பெயரில் குறிப்பிடப்பட்ட வார்த்தைகளின் பின்னால் உள்ள அர்த்த உள்ளர்த்தங்களும் வெளிப்படுத்தியுள்ளன என்பதை சுட்டிக்காட்ட விரும்புகின்றேன். இம்முறை சுதந்திர தினத்தில் தமிழ் மொழியும் தமிழ் மக்களும் திட்டமிட்டு புறந்தள்ளப்பட்டு அவமதிக்கப்பட்ட நிலையில் தமிழ் மக்களுக்கு இலங்கையில் இன்னும் உண்மையான சுதந்திரம் கிட்டவில்லை என்ற அடிப்படையில் தமிழ் தேசிய கூட்டமைப்பு இம்முறை தேசிய தினத்தில் கலந்து கொள்ளவில்லை என்பதை தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். அதேவேளையில் காணாமல் போனோரின் உறவுகளும் தமிழ் மக்களும் இச்சுதந்திர தினத்தை தமிழ் மக்களின் உரிமை பறிக்கப்பட்ட ஒரு நாளாக கருதி பகிஷ்கரித்துள்ளார்கள் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். நன்றி.
ஒபசூதி விலகட கரு சி பி ரத்னாக மெத்துமா உபத்துமாட்ட வினாடி ஹதக காலையாக தேனும் ஹத
மூசால் மூலார் மூலாசனோட அப்போ மந்திரி துமணி மே விழாவே மோட்டராத்த வாகன பணத்தை சேட்டதருவா காந்தி சமக கியவீத்து එම පනතේ 237 වගන්ති යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද මෝටර් වාහන නියෝග අංක 1940 ඇල ඉරක් 21 දරන 2015 11 12 වෙනි දින ඇති කැසට් නිවේදනය මගින් ප්‍රකාශපත් කරන ලද උපලේඛන කාණ්ඩ 9 යටතේ අද කතා කරන්න අවස්ථාවකට කරන තියෙනවා. මට ප්‍රථම කතා කරපු ඒ සහෝදර මන්ත්‍රීතුමා මෝටර රථ ප්‍රවාහනය ගැන නෙවෙයි කතා කරේ. මේ නිදහස සහ නිදහසෙන් පස්සේ කරන කාර්යයන් පිළිබඳව මම කනගාටු වෙනවා. මේ අවස්ථාවේදී එතුමා වෙනම වෙලාවක් අරගෙන මේ වගේ දෙයක් කතා කරා නම් හොඳයි කියලා. මොකද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර දුරුව දක්වාම එකම රටක ජීවත් වෙන මිනිසුන් හැටියට වේද භින්න වීම ඇති කිරීම කරන්න ගියොත් එහෙම රටක් ඉස්සරහට ගෙන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. නිසා වර්ගවාදය ඇති කර ගැනීම සඳහා කටයුතු නොකරන ලෙස මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් හොවා දක්වන්න උත්සාහ ගන්නවා. ඒ නිෂ්ඵල ක්‍රියාවක් හැටියටත් ඒ වගේම කොතනක හිටියත් ඒ දරුවා ශ්‍රී ලංකා පුරවැසි. ඒ දරුවට අවශ්‍ය පසුබිම සකස් කිරීම අපේ රජයේ වගකීම අපේ රටේ වගකීම අපි සියලු දෙනාගේම වගකීම කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. එහි ලකුණු කරපු අකුරු නැත්නම් සංඥා මේවා පිළිබඳව වාද විවාද කරමින් බොහොම ලපටි ලාමක ආකාරයෙන් කටයුතු කරලා හුවා දක්කලා නැවත බෙදීම් ඇති කරන්න සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වීමේ අනිටු ඵල විපාක විඳවන්න වෙන්නේ අපේ රටේ සමාජයට කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මම ඒ පිළිබඳව කතා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා නිවැරදිවම ඊයේ ප්‍රකාශයක් කළා. කොතනක හිටියත් සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජන කොටස්වල මට පාට පක්ෂ අදාළ නැහැ, සියලු ජනතාවගේ ජනාධිපතිවරයා මමයි කියලා ඒ ජනාධිපතිවරයා හැටියට එතුමා ඒ කාර්යභාරය කරනවා ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ පදනම් කරගෙන ක්‍රියාත්මක කරන්න ඕන. පුවත්පත්වලට එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙන වෙන විකාශනයන් වලට ප්‍රකාශ කිරීමේදී ඔවුන්ට ලාභයක් ලැබෙනවා ඇති. ඒකෙන් අනිටු ඵල ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්කම තියෙනවා. කරුණා කරලා ඒ නිසා සිහිබුද්ධියෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ප්‍රවාහන ශේෂ්ත්‍රය ගැන කතා කරපුවම
අද සමස්ස රටේ ජනතාවටම තමන්ගේ රැකියාව සඳහා ගෙදරින් පිටත් වෙන්න සූදානම් වෙනකොට ඒ ගෙදරින් එළියට බහින වෙලාවෙම බඩගින්න වගේම දැනෙන දෙයක් තමයි ප්‍රවාහන සේවය. මේ ප්‍රවාහන සේවයේ කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීමේදී ඒ සඳහා නිසි වැඩපිළිවෙළ ඒ රජයන් තුළින් ක්‍රියාත්මක වුණත් මෙතෙන්ට අරක් ගත්තා වූ කුම්භාණ්ඩයෝ එහෙම නැත්නම් මේ සඳහා වවාගෙන කන්නෝ ඔවුන් මැරෙන්නේ නැති අය හැටියට ඉන්නවා. අන්න ඒ නිසා මේ කාරණේදී ප්‍රවාහන පද්ධතිය මිනිසුන්ට ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ කියන එකත් අපි පිළිගන්න ඕනේ. වෙයි අපි කල්පනා කරන්න ඕනේ මාර්ග පද්ධතියට විශාල වශයෙන් වාහන තදබදයක් ඇතිවෙන්න ආවේ කොහොමද? ඒ සඳහා කරුණු පාදක වුණේ මොනවද කියලා අවබෝධ කරගෙන තමයි අපි කතා කරන්න ඕනේ. මේ සංඥා සහ පනත් ගෙනල්ලා අපි ඒ වගේ කටයුතු කරනවා වගේම මේ පිළිබඳව නීති අනපනත් ගෙනවත් නීති අනපනත් තුළ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට සමහර වෙලාවට නිල ඇඳුම් ලාගෙන ඉන්න කප්පංකරුවෝ ඉන්නවා මග ඔවුන් ගැනත් විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මහජනතාවගේ අවශ්‍යතාවය සඳහා කටයුතු කරන්න සූදානම් වෙනවා වගේම ඔවුන්ගේ කටයුතු කිරීමේදී ඔවුන් අධිකරණයට යන්න බයකම නිසාම ඔවුන් ඒ සඳහා කප්පම් ගෙවීමට සූදානම් වෙනවා. මෙන්න මෙතනින් පටන්ගෙන ඉස්සරහට යන වැඩපිළිවෙලකට යා යුතු වෙනවා වගේම මම කියන්න ඕනේ මේ වාහන තදබදය අයින් කර ගැනීම සඳහා ප්‍රවාහන ශාස්ත්‍රය ගත්තොත් එම අවුරුදු 155ක් පැරණි දුම්රිය සේවාව පිළිබඳ විශේෂයෙන් සඳහන් කරනවා නම් අද කූරියා සේවස් සර්විස් කියන නාමය පෞද්ගලික ආයතනයට ගියේ දුම්රිය සේවයත් එක්ක හිටපැමතුමනි. මේ දුම්රිය සේවයත් එක්ක කතා කරලා දාලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒකාධිකාරියක් හැටියට යම් යම් තීන්දුව తీරකරට යන්න පොරොන්දු කටයුතු කරා. මෙන්න මේ නිසාම ඒකනේ හෙවිල්ලක් බැලිල්ලක් ඇති වුණේ නැහැ. නව දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා සැලකිල්ලක් ගත්තේ නැහැ. ඒ වගේම උඩරට දුම්රිය මාර්ග ගත්තොත් එහෙම කඩු ගන්නාවෙන් තව ද්විත්ව දුම්රිය මාර්ගයක් යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ 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 කාරණා නිසාම ඒ බලවේග කට්ටල් අපි කොච්චර ගෙනවත් සැලසුම් සහගතව ඒ ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. මම දන්නවා මේ පිළිබඳව කතා කරද්දී අපි ගෙනවා අපි කෙරුවයි කියලා කතා කරනවට වඩා දීර්ඝ කාලීන සැලසුම් සහ මැදි කාලීන සැලසුම් කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කරලා ඒ කාරණේ රටේ සමස්ත ජනතාවට නිසි ප්‍රවාහන සේවයක් ලබා දීම තමයි අපේ අරමුණ සහ
විනාඩි දෙක කාලයක්
තියෙනවා වගකීම වෙන්නේ. ඒ නිසා ඒ කාර්යභාරය ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඒ සූදානම් වීමේ වගකීම අපි බාරගෙන කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ නිසා ඒකාබද්ධ මේවුමක් ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් ලබා දෙන්න කොටුව දුම්රිය පොළත් ඒ වගේම බස් නැවතුම් පොළත් ඒ සඳහා එතන ඒකාබද්ධ සේවය ලබා දීම සඳහා කාර්යාලය හා ඒ නිසි තැනට ලබා දෙන්න සූදානම් වෙනවා වගේම ගුදම් සේවය නැවත ආරම්භ කරනවා වගේම භාණ්ඩ ප්‍රවාහනය නැවත ආරම්භ කරලා යනවා වගේම මගී ප්‍රවාහනය සඳහාම එක උදාහරණයක් ගත්තොත් දිලුම්ගමනුගම අපේ ඇමතුමත් ඉන්නවා. නමුත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මහනුවර දුම්රිය සේවයට දායක වෙන්නේ 3% විතර ජන කොටසක් පමණයි. ඒ නිසා භූගත ගුවන් භූගත දුම්රිය මාර්ග සකස් කරලා ඒ තුළ ඒ අවස්ථාව සලසා ගන්න ඕනේ තදබදය අඩු කර ගැනීම සඳහා. ඒ වගේම දකුණට යනකොට මන්තිරු 3-4 දුම්රිය මාර්ග සකස් කිරීමේ වැදගත්කමක් තියෙනවා. ඒ කාර්යභාරය කරන්නත් අපි සූදානම් වෙනවා. ඒ වගේම දෙනූර මැණිකේ නමින් හඳුන්වමින් අද අලුත් දුම්රිය සේවාවන් ලබා දෙලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට සමහර බලවේග කට්ටල ගෙනල්ලා තියෙනවා. ඒ බලවේග කට්ටල් තුල ගත්තම ඒකේ තියෙන තිරිංග වායු තිරිංග තියෙනවා. දුම්රිය මැදිරිවල වායු තිරිංග නැහැ. වායු තිරිංග නැති නිසා මේ බලවේග කට්ටල ධාවනය කරගෙන යමත ගැටලුවක්ව පවතිනවා. ඒ නිසා දුම්රිය මැදිරිත් ආනයනය කරන්න එදා පොරොන්දු වෙලා තියෙනවා. ඒ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් කියන ඉන්දියන් ණය දෙන ව්‍යාපාරයත් එක්ක තමයි ගණ්ඩ සූදානම් කරලා තියෙන්නේ. ඒ ආකාරයෙන් නිසි ආකාරයෙන් කටයුතු කරන්න ක්‍රියාත්මක කරන සූදානම් වෙනකොට අවුරුදු 155ක් පැරණි දුම්රිය ප්‍රවේශ පත්‍රය අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ඒක අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙනවා. ඒ ඊ ටිකටින් කියන தත්ත්වය අපි ලබා දීලා ඒ தත්ත්වය ජනතාවට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නත් සූදානම් කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒකාබද්ධ සේවය එක්කම ලංගමයේ වගේම පෞද්ගලික ප්‍රවාහනයත් ඒකාබද්ධ කාලසටහනත් පුන පුන අපි දිගින් දිගටම කියනවා කතා කරනවා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න වෙලා නැහැ. නැවත ඒ කාර්යභාරය අපිට රටේ ජනතාවට පාට පක්ෂවලට වඩා රටට ප්‍රවාහන සේවය ලබා දීලා නිසි ප්‍රවාහන සේවයක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා. මොකද මූලාසනාරූඪ ඉන්න මන්ත්‍රීතුමාට වෙලාව පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා මට පේනවා මූණේ. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ කෝච්චි පෙට්ටිය දිගයි වගේම කතාවක් දිගට කතා කරන්න පුළුවන් තමයි. නමුත් අපේ සැලැස්ම අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒ අවස්ථාව සලසා දෙන්න අවශ්‍යයි. පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වාම ඒ ප්‍රවාහන සේවයේ ප්‍රවාහන පද්ධතිය ජනතාවට දැනෙන ආකාරයට වගේම ඒ වගේම නිසි වේලාවට නිසි කලට ලබා දීම සඳහා අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. බොහොම ස්තුතියි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මම මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට දිරුම් දුන්නා. ඒ ගැන යම් ගෞරවාන්විත හැඟීමක් මගේ හිතේ තියෙනවා. ඒක මගේ වාසනාවක් විදිහට තමයි මූලිකවම සලකන්නේ. ඒ වගේම මට මේ අවස්ථාව ලැබෙන්නේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමාගේ ඉවත්වීමත් එක්ක. එතුමා මේ රටේ නීති ශේෂ්ත්‍රයේ ඒ වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ ශේෂ්ත්‍රයේ හසල දැනුමක් තිබුණු ඒ වගේම ඒකට යම් මෙහෙයක් කරපු පුද්ගලයෙක්. ඒ පිළිබඳවත් ගෞරවාන්විත හැඟීමක් ඔහු කෙරෙහි මගේ හිතේ තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව මට ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් එහි නායකතුමා ගරු රනිල් වික්‍රමසිංහ මහතුමා. එතුමත් මේ අවස්ථාවේ තාම ගෞරවාන්විතව මං සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම මේ අවස්ථාව යෝජනා කරන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතුමා. එතුමා ඇතුළු ඒ අපේ පක්ෂයේ සහ සංධානයේ කණ්ඩායම වලටත් මගේ ස්තුතිය පිරිනමන්න ඕන. ඒත් එක්කම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඉගෙන ගත්තේ ගාරේවත ජාතික පාසලේ. මගේ දෙමව්පියන්ට, මට අතහිත දුන් ගුරුවරුන්ට, මට අකුරු කියවපු ගුරුවරුන්ට, ඒ වගේම මේ අවස්ථාවට එන්නට මට අනුග්‍රහය දක්වපු, උදව් කරපු සියලු දෙනාටමත් මා මේක ස්තුති කරන්න සහ ඒගොල්ලෝ සිහිපත් කරන්න අවස්ථාවක් විදියට යොදා ගන්නවා. ඇත්තටම අද මේ මොහොතේ සිද්ධ වෙන්නේ ප්‍රවාහන පද්ධතිය සම්බන්ධව විවාදයක්. නමුත් මාගේ පළවෙනි කතාව නිසා ඒ විවාදයට අදාළ කාරණාවන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලිකව මාගේ අදහස් ප්‍රකාශ කිරීමක් තමයි මේ මොහොතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම සිවිල් සමාජ නියෝජිතයෙක්, ඒ වගේම මේ රටේ වැඩ කරන පන්තියේ නියෝජනය කරන නියෝජිතයෙක්. මගේ ආරම්භය හෙද සේවාව, සෞඛ්‍ය වෘත්තික එක් විදිහට මම වැඩ කරේ. ඒ වගේම රාජ්‍ය සේවකයෙක් විදියට, වැඩ කරන පන්තියේ ක්‍රියාකාරිකයෙක් විදියට, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඔවුන්ගේ හඬ වෙනුවෙන්, ඔවුන්ගේ දුක් ගැනවිලි වෙනුවෙන් මම දිගින් දිගටම පෙනී හිටියා. අපි හැමෝම එකතු වෙලා ඒ වැඩ කරන පන්තිය වෙනුවෙන් විතරක් නෙමෙයි, මේ රටේ තැළෙන පෑගෙන පොඩි වෙන මිනිසුන්ගේ හඬ අවදි කරන්න අපි කටයුතු කරා. මාධ්‍යවේදියෙකුට ප්‍රශ්නයක් ඇති වුණත්, වෙන යම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණත්, ඒ හැම අවස්ථාවකම අපි මැදිහත් වෙලා මහ පොළොවේ අරගල කරමින් ඒ කාලේ අපි දේශපාලනට අභියෝග කරමින් තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියේ. ඒක ඒ කාලේ උචිතම අත්‍යවශ්‍යම කාරණයක් විදියට තමයි අපි සැලකුවේ. ඊට පස්සේ සිවිල් සමාජ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙමින්, ඒ වගේ මගේ සිහියට එනවා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේත් එක්ක එක මග යමින් අපි දේශපාලනය වෙනස් කරන පවා පෙළඹුණේ මේ රටට යහපතක් උදා කිරීමේ චේතනාවෙන්. ඒක අපි හරියටම කරා කියලා අපි විශ්වාස කරනවා. යහපාලනය කියන සංකල්පය අපි ගේනවා මේ රටට. ඒකේ අඩුපාඩුකම් තියෙන පුළුවන්, ප්‍රශ්න තියෙන පුළුවන්. නමුත් යහපාලනය, දේශපාලන ප්‍රතිසංස්කරණ ඉස්සරහට ගෙනෙමින් හැම කෙනෙක්ම එකතු වෙලා ජනතා ව්‍යාපාරයන් නිර්මාණය කරමින් කටයුතු කරන්නට අපට හැකියාවක් ලැබෙනවා. ඒ පිළිබඳ සන්තෝෂයක් තමයි පුද්ගලික විදියට මා තුළ තියෙන්නේ. ඒවගේම සෞඛ්‍ය වෘත්තිකයෙක් විදියට හිටපු අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතුමාගේ සංකල්පවලට සහයෝගය දෙමින් බෙහෙත් මිල අඩු කරන්න, ස්ටෙන්ට් නොමිල දෙන්න, අක්ෂිකාජ නොමිල දෙන්න, ඒ වගේම ඖෂධ ප්‍රතිපත්තිය ගේන්න සේනකපිලේ මහතුමා ඉදිරිපත් කරපු ඒ හැම දෙයක්ම වගේ ඉෂ්ට කරන්න අපට හැකියාවක් ලැබෙනවා. එතුමට උදව් කරමින්, එතුමත් එක්ක කටයුතු කරමින් පදන සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නව නැම්මක් ඒ ඉතිහාසයේ ඒ අවුරුදු පහ කාලය තුළ අපට ඇති කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. නමුත් අද වෙනකොට ඒක යම් ප්‍රශ්නකාරී තැනකට පත් වෙමින් තියෙනවා. අද වැඩි කරපු ඖෂධ මිල අඩු කරපු ඖෂධ මිල වැඩි වෙමින් තියෙනවා. ඒ වගේම රට පුරා බෙහෙත් සහ ශල්‍ය උපකරණවල අනිත් උපකරණවල හිඟයක් වාර්තා වෙමින් තියෙනවා. අද කොරෝනා වෛරසය කියන කාරණාවත් එක්ක කුරුණෑගල ශික්ෂණ රෝහල වගේ රෝහලක මුඛ ආවරණ සකස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉවතලන ප්ලාස්ටික් වගේ දේවල් උපයෝගී කරගෙන ඉතින් මේවා අපි කළමනාකරණය කරගත යුතුයි සෞඛ්‍ය ශිෂ්‍ය ඉස්සරහට අරගෙන යන්න නම්. ඒක නිසා ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රජයේ සේවකයෙක් ගත්තොත්, වැඩ කරන පන්තිය ගත්තොත් යම් යම් අයිතිවාසිකම් කප්පා දෙන අවස්ථාවක් තමයි අපිට දකින්න තියෙන්නේ. අද විශ්‍රාමිකයන්ගේ වැඩි කරපු විශ්‍රාමයට විෂමතා ඉවත් කරන චක්‍රලේඛය ක්‍රියාත්මක නොකර අත්හිටවලා තියෙනවා. අතිවිශාල ප්‍රමාණයක විශ්‍රාමිකයන් ඒ තුළින් අසාධාරණ ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විධායක නිලධාරීන්ට රුපියල් 15,000 දීමනාවක් අනුමත කරා. ඒ අනුමත කරපු දීමනාව අද වෙනකොට නතර කරලා තියෙනවා. ඒ වගේම ඒ ශ්‍රණුග්ගේ කමිටු වාර්තාව සෞඛ්‍ය සේවාවේ, අධ්‍යාපන සේවාවේ, ප්‍රවාහන සේවාවේ, තැපැල් සේවාවේ විෂමතා ඉවත් කරලා රජයේ සේවකයන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඒ ශ්‍රණුග්ගේ මහත්මයාගේ සභාපති නියුක්ත කමිටුවක් පත් කරා. ඒ කමිටු වාර්තාව පිට වුණා. පැවති ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ඒ වාර්තාවට අදාළ වැටුප් පැඩවීම් ක්‍රියාත්මක කරන්න අවමේ රුපියල් 3000ක්, උපරිමේ රුපියල් 23000ක් වැටුප් පැඩවීමක් සහතික කරා මේ රටේ රාජ්‍ය සේවකයන්ට. නමුත් අද වෙනකොට ඒ වැටුප් පැඩවීම නොදෙන අක්‍රිය වෙන තත්වයකට ආණ්ඩුව විසින් පරිවර්තනය කරලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේවා රාජ්‍ය සේවාව පැත්තෙන් ගත්තොත් බරපතල ප්‍රශ්න විදියටයි අපිට පේන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි මේ රටේ සිවිල් සංවිධානත් එක්ක, දේශපාලන කණ්ඩායම් එක්ක, පක්ෂයක එකතු වෙලා මේ රට ප්‍රජාතන්ත්‍රීයකරණය කරන්න උත්සාහ ගත්තා. විධායක බලතල, අසීමාන්තික විධායක බලතල යම් ප්‍රමාණයකට අඩු කරලා, කප්පාදු කරලා, ව්‍යවස්ථා දායකය ශක්තිමත් කරන්න තමයි අපි කටයුතු කරේ. 19 සංශෝධනය ගේන්නේ ඒ අර්ථයෙන්. නමුත් අපිට පේන්න තියෙන කාරණයක් තමයි අද වෙනකොට 19 සංශෝධනය අහෝසි කළ යුතුයි කියන මතයක් ඇති කරමින් තියෙනවා සමහර දේශපාලන පක්ෂ විසින්. ඒක කොයිතරම් දුරට සාධාරණද, හොඳද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි කොමිෂන් සභා හැදුවේ එකෙන් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ අවුරුදු 4 යන කියන කාරණා ඇති කරේ එකෙන්, ජනාධිපතිවරයා අධිකරණයට යටත් කරේ යම් ප්‍රමාණයකට ඒකෙන්, ඒ වගේ ප්‍රජාතන්ත්‍රීය කරන ක්‍රියාමාර්ග සංකල්ප ආපස්සට අදින එවැනි සංශෝධන වලට අපිට එකඟ වෙන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒකෙන් හින්දා ඒ වගේම ආර්ථික පැත්තෙන් ගත්තොත් අද ආදායමට වඩා ණය වාරික ගෙවන රටක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. මේවා කළමනාකරණය කර යුතුයි, කරගත යුතුයි. අද 160 ගණනක ඡන්දයෙන් ජනාධිපතිතුමා පත් වෙලා තියෙනවා. ඔහුගේ වගකීම තමයි මේ ප්‍රශ්න කළමනාකරණය කරගෙන රට ඉස්සරහට අරගෙන යන එක. ආණ්ඩු වගකීම වෙන්නේ එතුමත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න කළමනාකරණය කරලා රට සුඛිත මුදිත රටක් බවට පරිවර්තනය කරන එක. අපේ වගකීම වෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට වුණත් ඒ හොඳ හැම හොඳ දෙයකටම සහයෝගය දෙන එක, වැරදි දේවල්ට විරුද්ධ වෙන එක, වැරදි දේවල් විවේචනය කරමින් හොඳ පාර යන්න ආණ්ඩුවට සහ විධායකයට සහයෝගය දෙන එක. අපි ඒ කරන්න ලෑස්ති, අපි ඒ කරන්න සූදානම්. තවදුරටත් මේ ලැබෙන අවස්ථාව තුළ දේශපාලන බලය අභ්‍යාස කරන ලැබෙන අවස්ථාවක් විදිහට මම සලකන්නේ. ඉතිහාසයේ අපි දේශපාලන බලය අභියෝගයට ලක් කරමින් තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරේ. නමුත් දැන් ලැබිලා තියෙනවා දේශපාලන බලය අභ්‍යාස කරමින් ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් පෙනී හිටින්න. ඒක වඩාත් හොඳ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. විපක්ෂයේ මන්ත්‍රීවරුත් එක්ක, ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුත් එක්ක, සිවිල් සංවිධානය එක්ක, වෘත්ති සමිති ව්‍යාපාරය එක්ක, මේ රටේ ජනතාවත් එක්ක, සමස්ත කණ්ඩායමක් එකතු වෙලා මේ රට තියෙනවට වඩා හොඳ තැනකට අරගෙන යන්න මේ ලැබුණු අවස්ථාව දායක කරගන්නවා කියන කාරණාව මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතිය. මූලාසනයට වෙලු කුමාර මන්තුමාරා. අතන ඉතුරු.
ඔනරබල් සුසන්ත පුංචිනිලම
අරු සභාපතිතුමනි, අද මාර්ග සලකුණු සංඥා පිළිබඳව ගෙනත් තියෙන කරුණු හොඳයි. ඒ වගේම අපි බලන්න ඕනි ලංකාවේ යම් රියදුරෙක් තමාගේ වරදක් නැතුව යම් රිය අනතුරකට ලක් වුණොත් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කැපුණොත් පොලිසිය කරන්නේ මොකද්ද? ඒ රියදුරාට වැරද්ද නොවැරද්ද කෙසේ වෙතත් අඬ තුනක් වළක්වා නොගත්තාට නඩු දානවා. මේක මම හිතන්නේ බරපතල අසාධාරණයක්. මම විශේෂයෙන් ප්‍රවාහන ඇමතුමාට, ප්‍රවාහන රාජ්‍ය ඇමතුමාට මේ පිළිබඳව කරුණු කීපයක් මතක් කර දෙන්න ඕනි. මොකද අද අපේ රටේ මහා මාර්ග මාර්ගවල තියෙන ප්‍රමාණයට වඩා රට තුළ අද වාහන ගමනාගමනයේ තිබෙනවා. ඉතින් මෙන්න මේක නිසා අපි මාර්ග පද්ධති හදනවා. නමුත් ඒ හදන වේගයට වඩා වැඩියෙන් වාහන ශ්‍රී ලංකාව තුළට පැමිණෙමින් තිබෙනවා. මොකද ජනතාවගේ අවස්ථාවේ ඕන පුද්ගලයෙක් එහෙම නැත්නම් පවුලක් කැමති පහුගිය ආණ්ඩුව කිව්වාගේම වාහනයක් අරගෙන ඒ වාහනෙන් තමන්ගේ පවුලේ අයත් සමග ගමන්බෑ යන්න. නමුත් ඒක සිදුවුනේ නැහැ. නමුත් අදට මේ තියෙන නීති රීති වෙනස් කරලා අදට ගැළපෙන පරිදි ඒ රියදුරා විසින් හිතාමතා එහෙම නැත්නම් උනානම් නඩුවක් පවරන මිසක් රියදුරා දන්නේ නැතුව රියදුරාගේ වැරදක් නැතුව යම් කෙනෙක් අනුතුරකට පත් වුනාම ඒ අයට නඩු දාන ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා මම ඔබතුමාට විශේෂයෙන්ම මතක් කර දෙන්න කැමතියි. ඒ වගේම උතුරු නැගෙනහිර විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ අපේ නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සීටීබ් එකයි පෞද්ගලික බස් සංගමයයි අතර ඒකාබද්ධ සේවය නැහැ. මෙන්න මේක ඇතිකරොත් ගැටුම් විශාල ප්‍රමාණයක් අපිට වළක්වා ගත හැකියි. මොකද විශේෂයෙන්ම තමුන්නාසේට අර අපේ නලින් ජයතිස්ස අපේ මන්ත්‍රීතුමා කිව්වා බස් රථයක් 85 හැප්පුණා. ඒ පාරෙන් ඉවතර පැන්න ඒ ඉවතර පැනලා තියෙන්නේ ඒ රියදුරාට නිඳ ගිහිල්ලා. ඊට පස්සේ ඒක වාර්තා කරන්න සිරස ඒක වාර්තා කරන්න දෙරණ මාධ්‍යවේදීන් ගියන් පස්සේ එතන හිටපු එදා ඉඳන් දේශපාලන අයුතු විදියට පාවිච්චි කරලා තමන්ගේ බලය අයුතු විදියට පාවිච්චි කරලා වැලි පස් ගල් එහෙම නැත්නම් අරක්කු තැබෑරුම් එහෙම නැත්නම් වැලි ව්‍යාපාරයේ ඕනෑම පුද්ගලයෙක් කරන ව්‍යාපාර අතදාලා බලහත්කාරයෙන් පහුගිය අවුරුදු 4 පුරාම බස් ධාවනය කළා. ඒ බස් වල බලපත්‍රයක් ගන්න නැතුව විශේෂ සේවා කියලා ඒවා සඳහන් කරගෙන ටිකට් එකක් කඩන හොර ටිකට් එකක් ඒ වගේම බලපත්‍රයක් ගන්න ප්‍රවාහන කොමිෂමෙන් එහෙම බස් වල ගමන් කරන අයට ඇක්සිඩන්ට් එකක් වුණාන් පස්සේ වන්දියක්වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමාට කියනවා යාර එතුමා ප්‍රකාශ කරපු ඒ දේශපාලන අධිකාරියේ ඒ ගලප්පත්ති කියන එහෙම නැත්නම් සුසන්ත ගලප්පත්ති කියන මම විශේෂයෙන් මගේ නම සඳහන් වෙච්ච නිසාත් දේශපාලනයේ පිටුපස තිබෙනවා කියලා බස් සංගමනේ සභාපති විමලසේන මැතිතුමා කියපු නිසා විශේෂයෙන්ම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා බලපත්‍ර නොමැතිව මගෙන් ප්‍රවාහනය කරන බස්සද තියෙනවා නම් තිරුකුණාමල විතරක් නෙමෙයි අනෙකුත් පළාත්වලත් වහාම නවත්තලා නීත්‍යානුකූලව රජයට ආදායමක් එන විදිහට එහෙම නැත්නම් මගින්ගේ ආරක්ෂාව මගින්ගේ රක්ෂණය යම් කරදරයක් වුණ ලැබෙන විදිහේ නීත්‍යානුකූල පදනම මත ඒවාට ධාවනය කරන්න ඒ නිසි අවසර ලබා දෙන්න කියලා මම ඉල්ලන්නේ. මම කියන්නේ නැහැ කෙනෙක් රස්සාවක් කරනකොට ඒ රස්සාව එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතිය නතර කරන්න ඕනි කියලා. මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ ව්‍යාපෘතිය නිත්‍යානුකූල භාවයට පත් කරලා යාට දුන්නට කරු ඇමතුමා කමක් නැහැ කියලා. එහෙමනම් මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා නැගින ජනතාව ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ බහුතරය ජනතාව බෞද්ධලක බස් සංගම හිමියන් බලාපොරොත්තු වෙනවා මේ කරුණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. ඊයේ 72 නිදහස් දිනේ ජනාධිපතිතුමා ගතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් පස්සේ වැඩියෙන්ම ප්‍රමුඛත්වය දුන්න නිවුස් එක තමයි මෙම අනතුර. ඒ නිසා මේ පිළිබඳව ප්‍රමුඛ ස්ථානයේ ප්‍රමුඛත්වයක් දීලා මේවාට නීත්‍යානුකූලව කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම කැමැති තව ඉල්ලීමක් කරන්න. මේක ප්‍රවාහන සේවයට අදාළ නැති වුණත් මේ නැගෙනහිර පළාත මේ දකුණේ අපි හිතනවාට වඩා වෙනස්. හේතුව අවුරුදු 30ක් තිබ්බ යුද්ධෙත් එක්කම දකුණට ගැළපෙන නීති රීති හැම එකක්ම නැගෙනහිරට ගැළපෙන්නේ නැහැ. මේ නිසා දැන් නැගෙනහිර පළාතේ යම් රාජ්‍ය සේවකයෙක් ඒ තනතුරින් විශ්‍රාම ගියන් පස්සේ ගොඩක් වෙලාවට ඒ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය කෙනා ඉල්ලනවා එක්ස්ටෙන්ෂන්. එහෙම නැත්නම් තව අවුරුද්දක් මාස 6ක්. එහෙම දුන්නට කමක් නැහැ හොඳ නිලධාරීන්ට. නමුත් මේ මෑතකදී පළාත් ඉඩම් කොමසාරිස් හිටියා අපේ විශ්‍රාම ගියා. විශ්‍රාම යන්න ඉස්සෙල්ලා එයා ඒ රජයේ ඒ පළාත් ඉඩම් කොමසාරිස් හැටියට වැඩ කරනකොට සේවය කරනකොට අල්ලස් දූෂණයකින් ඇවිල්ලා අල්ලන් ගිහිල්ලා අවුරුදු ගාණක් ඉන්ක්වයරි කරලා නැවත වතාවක් එයාට පත්වීම දුන්නා ඒ පළාතටම. නමුත් දැන් සේවයෙන් පහ වුණාන් පස්සේ එතුමාට නැවත ඒ සේවය ලබා දෙන්න කියලා අපේම ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් ලියුම් දීලා තියෙනවා. ඒගොල්ලෝ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ පිළිබඳ දැනුමක් නැහැ. නමුත් මේ දීලා තියෙන නිලධාරියාට විරුද්ධව ජෙවුනුඩීන් අමීර් කියලා 58 ආසාද් නගර් කිලිවෙල්ලි මූතූර් වල ඉන්න මිනිස්සෙක් පැමිණිල්ලක් දාලා තිනවා. ඒක කම්ප්ලේන් PLC අනුරධර්මදාස DS මූතූර් මුබාරක් කියන මිනිස් දෙන්නට විරුද්ධව ඒකේ දාලා තියෙන 20/22/5 වෙනිදා 10:45 සිට 12:45 දක්වා එයාට අල්ලස් දූෂණ කොමිෂමේ ඒ කට උත්තර දීලා තිනවා. මෙන්න මේ වගේ නිලධාරීන් දන්නේ නැතුව කවුරු හරි කියන කීමට පත් කරගත්තම තිබෙන රජයන් අපකීර්තියටපත් වෙනවා. මේ වගේ පගාගත්තු ඒ වගේම තවත් නිලධාරියෙක් පත් කරලා තිනවා. උසාවියේ වංචා නඩු තියෙන අය අපේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කරනවා. මොකද පසුබිම් වාර්තාවල් හොයාගන්නට කාලයක් නැහැ. අලුතෙන් ආණ්ඩුකාරවරයෙක් කොහොරියක් ආවන් පස්සේ ඔයාගේ ළඟට ගිහිල්ලා එයාගේ විස්තර මම්පෝරිය කිව්වන් පස්සේ මම හවලා ගාවේ හිටියා. හවලා ගාවේ හිටියා කිව්වම හොයන්නේ බලන්නේ නැතුව පත් කරාම ඒකෙන් අගතියටපත් වෙන්නේ ඒ පුද්ගලයා. අපි හරි අපි ගාවට වර්ධ පුද්ගලයෙක් ගත්තොත් අපි තමයි ඒකෙන් බැටකන්නේ. මේ සිද්ධීන් නිසා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි යම් නිලධාරියෙක් ගන්නවනම් මොනයම් සේවයක් අපි ගාව දෙනවනම් ඔහුගේ පසුබිම බලන්න ඕනි. මොන විදිහේ උදවියද නඩුවක් තියෙනවද, නඩුව මිනිමරුන්ද, නඩුව එහෙම නැත්නම් නිරස්කෝඩ නිදහස්ද, නඩුව වංචා කරපු එකක්ද, ඒ වංචා නඩුව තාම තියෙනවද, මෙන්න මේ වගේ නිලධාරීන් ගත්තේ නැත්නම් විශේෂයෙන්ම අපේ අලුතෙන්පත් වෙච්ච රජය තමයි අපහසුතාවටපත් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කර දෙන්න කැමති අපේ පළාත නැගෙනහිර පළාත මං කිව්වා සම්පූර්ණ වෙනස් පළාතක්. ඒ නැගෙනහිර පළාතේ එනවා බහුගේ අවුරුදු ගණන් වල LTT කාලේ තිබ්බ රත්තරම් බැරල් වල්ලා දාලා තිනවා. මෙන්න මේවා කොහොමද ගන්නෙ කියලා ගණ්ඩ කට්ටිය ඇවිල්ලා ස්කෑන් යන්ත්‍ර අරගෙන ඇවිල්ලා මූතුරු ප්‍රදේශයේ ඒ නාවික හමුදා කඳවරවට ගිහිල්ලා යන්තම් ඒ මිනිස්සු අල්ලලා කින්නියා පොලිසියෙන් උසාවිය ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම තවත් කොඩු කියන ඒවා වැහි වැහැලා කුඩු වැහි වැහැලා කුඩුකාරයා අල්ලන්න ගියන් පස්සේ ගමේ ඉන්න උන් ටිකෙක් අහුවෙලා කුඩුකාරයෝ බේරගෙන අල්ල තිනවා තිරිකුණාමලේ. ඊළඟට කුඩුකාරයෙක් අල්ලන්න ගියන් පස්සේ ඒ කුඩුකාරයා අල්ලගත්තන් පස්සේ ඒ පොලිස් නිලධාරීන්ට මාංචු දාලා ගෙනියන්න බැරි වෙන්න ඒ වාහනේට බෙල්ල තියලා තියෙනවා. නමුත් ඒ දක්ෂ පොලිස් නිලධාරීන් ඒවා මගහැරගෙන ඒ අපරාධයට සම්බන්ධ පුද්ගලයින්ව අත්අඩංගුවට අරන් තිනවා. මේ ගන්නා වගේම නොගන්න ඒවත් ගොඩක් තියෙනවා. එක සිද්ධියක් මම කියන්න ඕනි. පොලිසිය අල්ලලා තියෙන අය බේරදා කුඩු ගහන කෙනෙක් ගරු සභාපතිතුමනි අල්ලනකොට එයාට ගාව කුඩු තිබිලා තියෙනවා. එයාගෙන් ඊට පස්සේ විමර්ශනය කරාම අනාවරණලා තියෙන්නේ මේ කුඩු බොන එක්කෙනෙකුට නාවික හමුදාවේ එක්කෙනෙක් කුඩු ටික දීලා විකුණපන් කියලා දෙකෙන් පංගුවට
ගරු ඇමතුමා තව විනාඩියක්
තියෙනවා. දෙකෙන් පංගුව දුන්නේ නැතිකොට නැවතවතාවක් ඒ නාවික හමුදාවේ එක්කෙනා පොලිසියත් එක්ක සෙට් වෙනා මෙයාට කුඩු ටික දීලා කුඩු ටික අල්ලලා මේ මිනිස්යාව රිමාන්ඩ් බාරට පත් කරලා තියෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි මේ පොලිස් ආයතන වලට එහෙම නැත්නම් අනිකුත් ආයතන වලට මත් නිවාරණ වැඩසටහන් කරන්න ඕනේ. සෞභාග්‍යමත් රටක් අධිකර ජනාධිපතිතුමා හදනවා නම් සෞභාග්‍යමත් ගමක් හදන්න ගම් වල තියෙන අවුරුදු ගණනාවක තිබ්බ වාතාවරණ නැති කරන්න ඕනේ. දේශපාලන හයියට පාවිච්චි කරනවා එක එක රාජ්‍ය තන්ත්‍රයින් ඉහළ නිලධාරීන්ගේ ඇමතිතුමන්ගේ නම් ගම් ඔය බස් එක දුවලා බස් එක හප්ප ගත්ත කට්ටියත් එහෙමයි. ඒ වගේම ඔය කුඩු වලට සම්බන්ධ කට්ටියත් එහෙමයි. මොකද හතර වටේම මුහුද තියෙන්නේ නා වරායවන් කීපයක් තියෙනවා නැංගුරු
බලන්න
නිසා විශේෂයෙන්ම මම නැවතදා රාජ්‍යමත්තුමාට කියනවා ඔබතුමාගේ අත තිබෙන්නා ප්‍රවාහන සේවය මම අර කියූ පරිදි හැප්පුණොත් ඩ්‍රයිවර්ගේ වරදින් නැතුව එයාගේ වැඩේ නීති රීති වෙනස් කරන්න අපේ ටුවරිසම් කලාපයක් නිසා හොඳ දුම්රිය හොඳ බස් සේවයක් දාලා සීටීබී ස්ටෑන්ඩ් එකයි පෞද්ගලික අලුතින් නවීකරණය කළා එන විදේශ දේශීය සංචාරකයන්ට හොඳ තෝතැන්නක් බවට පත් කළා රටට ආදායමක් ලබා ගන්න ප්‍රදේශයක් එහෙම නැත්නම් ඩිස්ත්‍රික්කයක් බවට පත් කර දෙන්න කියලා ඉල්ලා සිටින් සභාපතිතුමාටත් ස්තුතිවන්ත වෙමින් මගේ වචන සෝපේ අවසන් කරන ස්තුතියි.
ස්තුතිගරු ඇමතිතුමා.